ගරු කනගහිරත්නතුමා ඕඩර් ඔබතුමාට මිනිත්තු 12ක කාලයක් තියෙනවා ඕඩර් ප්ලේස් කරු හරණි අමරසූරි මැතිණිය මූලාසනයට
කතා කරන්න ගරු මන්ත්‍ර
ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමියනි අද ඉතාමත් වැදගත් කාරණාවක් පිළිබඳව මේ ඉදිරිපත් කරපු යෝජනාවට අපේ මනු ගණේෂන් ගරු මන්ත්‍රීතුමාගේ යෝජනාව ඉතාමත් වැදගත් කාලෝචිත යෝජනාවක් හැටියට මා දකිනවා. විශේෂයෙන්ම වසර 150කට වඩා දීර්ඝ කාලය ඉතිහාසයක් ඇති වතු ප්‍රජාව පිළිබඳව කතා කරන්න ලැබීම පිළිබඳව සතුටටපත් වෙනවා. ඒ වගේම මේ වතු ප්‍රජාව පිළිබඳව කාලයක් එක එක කාලෙන් කාලෙට අඩු වැඩියෙන් එක් එක් ඒ සඳහා නායකයන් වැඩ කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳවත් අපි සතුටටපත් වෙනවා. විශේෂයෙන්ම අපේ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන අපිට මේ වැවිලි කර්මාන්තයෙන් අපිට බිලියන 4ක පමණ ඇමරිකාන් ඩොලර් මේ රටට ගේන්න ඒ දායකත්වය ලබා දෙන ඒ වතුකරේ ජනතාවට අපේ ගෞරවය අපි මේ අවස්ථාවේදී පුද කරන්න ඕනේ. ඉතින් විශේෂයෙන්ම මේ ඇති වෙලා තියෙන ගැටලු ගැන කතා කරොත් මම හිතන්නේ කණ්ඩායම් කීපයක් කරුණු කීපයක් තියෙන විශේෂයෙන්ම සමාජ ගැටලු ඒ වගේම සංස්කෘතික ගැටලු ඒ වගේම සෞඛ්‍ය හා සනීප ආරක්ෂක ගැටලු ඒ වගේම අධ්‍යාපන ඒ වගේම අවසාන වශයෙන් ආර්ථික වශයෙන් මේ ජනතාව ගැටලු වලට විශාල කාලයක් මුහුණ දීලා තියෙනවා. ඒකට ඒ සඳහා කාලෙන් කාලයට ක්‍රියාමාර්ග අරගෙන තිබුණත් අද අපි සියලු දෙනාම මේ පාර්ලිමේන්තුවේ කතා කරපු ආකාරයකට සෑහීමකට පත් වෙන්න බෑ. ඒ නිසා විශේෂයෙන්ම මේ සඳහා වැඩි අවධානයක් යොමු කළා කටයුතු කිරීම අපි සියලු දෙනාගේම වගකීම හැටියට මා දකිනවා. දැන් අපි සමාජ ගැටලු නැති කිරීම සඳහා ඒ සඳහා මේ රජයක් හැටියට ගන්න ක්‍රියාමාර්ග වගේම අපි සමාජයක් හැටියටත් ඒ හරි ආකාරයෙන් කරුණු කාරණා තෝරගෙන ඒ සඳහා විසඳුම් ලබා දිය යුතුයි කියන එක සඳහන් කරන්න ඕනි. ඒ වගේම තමයි සෞඛ්‍ය සනීප ආරක්ෂක කටයුතු. අපි පසුගිය කාලේ දන්නවා ඒ සනීප ආරක්ෂක කටයුතු ලබා දෙන්න වැසිකිලි කැසිකිලි නැති වතුවලට ඒ ලබා දෙන්න එක් එක් රජයන්ගෙන් කටයුතු කරලා තියෙනවා. නමුත් ඊට වඩා වැඩි අවධානයක් යොමු කළා වැඩි ආයෝජනයක් ඒ සඳහා යොමු කිරීම ඉතාමත් වැදගත්. ඉතින් අපි විශේෂයෙන් කතා කරන්න ඕන අපේ දිස්ත්‍රික්කය හැටියට කෑගල්ල දිස්ත්‍රික්කයේ අපේ වතුකරේ ජනතාව වෙනත් දිස්ත්‍රික්ක සංසන්දනය කරද්දී නූරලිය බදුල්ල වැනි දිස්ත්‍රික්කත් සමග සංසන්දනය කරද්දී අපේ අඩු ප්‍රමාණයක් ඒක උපද්දව ඔබතුමා ඒ සඳහා මම හිතන්නේ වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. මම මේ කියන්නේ හදන කාරණාව තමයි අපි කෑගල්ල දිස්ත්‍රික්කයේ හැටියට ඒ ජනතාව අඩු වුණාට ඒ වගේම අඩු වුණා වගේම අපිට අනිත් පැත්තෙන් අපිට ලැබෙන සහයෝගයේ සංවර්ධනය සඳහා ලැබෙන මුදල් අධ්‍යාපනයේ වේවා එමත් නැත්නම් නිවාසවල වේවා එමත් නැත්නම් අනිත් ඒ සඳහා ලැබෙන මුදල් ප්‍රමාණය සංසන්දනය කරද්දී ඉතාමත් අල්ප ප්‍රමාණයක් ලැබෙන්නේ. අපි ගත්තොත් එහෙම නිවාස ගැන කතා කරොත් අපි දන්නවා හැම රජයකදීම අපේ ප්‍රදේශවලින් මේ සඳහා අමාත්‍යවරු පත් වෙන්නේ නැහැ. නමුත් ඒ දිස්ත්‍රික්කත් එක්ක අපේ දිස්ත්‍රික්කයේ සංසන්දනය කරද්දී ඉතාමත් අවම ප්‍රමාණයක් තමයි මුදල් වෙන් වෙන්නේ. ඒ නිසා අපි පාර්ලිමේන්තුවේ සඳහන් කරන්න ඕනේ මේ සඳහා වැඩි අවධානයක් යොමු කරලා ඒ අපේ ප්‍රදේශවලත් ඒ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කරන්න ඕනේ. අධ්‍යාපනය ගැන කතා කරොත් මම හිතන්නේ අපේ ඇත්තටම එක වකවානුවකදී දැන් අවුරුදු 4-5කට කලින් මුළු රටේම අධ්‍යාපන අතින් සබරගොම් පළාත ඉදිරියට යන්න හැකියාවක් ලැබුණේ මේ දමිළ ප්‍රජාව එහෙමත් නැත්නම් වතුකරේ ඉන්න දරුවන්ගේ අධ්‍යාපනය නංවාලන්න කටයුතු කරපු නිසා. ඒක ඉතාමත් වැදගත් කාරණාවක් වුණා. ඒ සඳහා අවශ්‍ය කරන ඒ සංවර්ධන කටයුතු අවශ්‍ය කරන පාසල් ටික සංවර්ධනය වෙලා අවශ්‍ය කරන ගුරුවරු ටික ලබා දුන්නාම තමයි ඒ දරුවන්ගේ අධ්‍යාපනය වැඩි වුණේ. අපි දන්නවා සමහරක් පාසල් බොහෝ පාසල් දමිළ පාසල් ගත්තාම පළාත් සභාව යටතේ තියෙන පාසල් ඒ පාසල් වල 5 වැනි ශ්‍රේණිය සඳහා ප්‍රාථමික පමණයි තියෙන්නේ. ඊළඟට ඒ ප්‍රාථමික ඉඳලා ඒ වත්තේ ඉඳලා විශාල දුරක් යන්න තියෙනවා මේ දරුවන්ට සාමාන්‍ය පෙළ උසස් පෙළ හදාරන්න. එතකොට කිලෝමීටර් 5ක් අපි දන්න ප්‍රදේශ තියෙනවා. සමහරක් වෙලාවට කිලෝමීටර් 5ක් 6ක් යන්න තියෙනවා මේ අධ්‍යාපනය හදාරන්න. එතකොට කරන්නේ මේගොල්ලන්ගේ ආර්ථිකමය ගැටලුත් සමග මේ ඇති වෙලා තියෙන ප්‍රවාහන ගැටලුත් සමග අවසානයේදී පාසල් යන්නේ නැතුව ගෙදර නතර වෙනවා. මේක තමයි ඒකේ ප්‍රතිඵලය වෙන්නේ. ඒ නිසා තමයි අද අපි ගත්තොත් සමස්තයක් හැටියට අපේ සාක්ෂරතාවයේ අතින් එක පැත්තකින් වතුකරේ ජනතාවගේ සාක්ෂරතාවේ අඩුවෙන්න එක හේතුවක් ඒකයි. ඒ නිසා විශේෂයෙන් අපි ඉල්ලීම කරනවා අපේ දිස්ත්‍රික්කයට දැන් අධ්‍යාපනයේ උසස් අධ්‍යාපනය ලබා ගන්න ඒ අවස්ථා ඉතාමත් අල්පයි. දැන් උදාහරණයක් හැටියට ශ්‍රීපාද අධ්‍යාපන විද්‍යාපීඨයේ තියෙනවා. මේකට කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ඉතාමත් අල්ප ප්‍රමාණයක් තමයි බඳවගන්නේ උසස් පෙළ සමත් වෙලා හිටියත්. ඉතින් ඒක නිසා එක අවස්ථාවකදී පළාත් සභාව මගින් අපේ ගුරුවරුන්ගේ හිඟය නිසා ගුරුවරුන් බඳවා ගන්න උසස් පෙළෙන් බඳවා ගන්න කටයුතු කරා. ඉතින් අපි ඉල්ලීමක් කරනවා නැවතත් ඒ අවස්ථාව ලබා දුන්නොත් අපේ ප්‍රදේශවල ගුරු හිඟය නැති වෙයි කියන බලාපොරොත්තුව තියෙනවා. දැන් විශාල වශයෙන් නැවතත් අපේ රටේ අපේ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම ගුරු හිඟය ඇති වෙලා තියෙනවා. ඉතින් මේ අධ්‍යාපනය අපි ඉතාමත් වැදගත්. මේ අධ්‍යාපනය ලබා දීම ඉතාමත් වැදගත්. මේ කාරණාව සඳහා කටයුතු කිරීම අපි වැදගත්සේ සලකනවා. වගේම අපේ පළාත් සභාවන් ඒ වගේම මධ්‍යම රජයෙනුත් අපි ඉල්ලීම කරන්නේ මේ පාසල් ප්‍රාථමික පාසල් අඩුම තරමේ සාමාන්‍ය පෙළ දක්වාවත් වැඩි කරන්න. ඒ වගේම සාමාන්‍ය පෙළ දක්වා තියෙන පාසල් උසස් පෙළ ලබා දෙන්න කටයුතු කරන එක ඉතාමත් වැදගත්. ඒ සඳහා අපි දැන් අද යෝජනා කරාට ඒක ඉතාමත් කඩිනමින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ අපිට අවශ්‍ය කරන යටිතල පහසුකම් ටික සංවර්ධනය කිරීම අවශ්‍යයි. අපිට අවශ්‍ය කරන ගුරුවරුන්ට ඒ අධ්‍යාපනය සඳහා යොමු කිරීම වැදගත් වෙනවා. ඉතින් ඒ කාරණා පිළිබඳව කටයුතු කරයි කියන බලාපොරොත්තුව තියෙනවා. ඊළඟට අවසාන වශයෙන් තියෙන ආර්ථිකමය ගැටලු. මේ ආර්ථිකමය ගැටලු තමයි අපේ මේ ප්‍රජාව තවත් ශක්තිමත් කරන්න කටයුතු කළ යුත්තේ. අපි දන්නවා පහුගිය කාලේ අපිත් සම්බන්ධ වුණා මේ මෙතුමල්ලත් සමග ඒ වතු හිමිකරුවන් සමග සම්බන්ධ වෙලා රුපියල් 1000 පඩි වැඩි කරන්න. නමුත් ඒ 1000 එදා වැඩි කරන්න අද වෙනකොට ජීවන වියදම වැඩි වෙලා තියෙනවා. අද ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. ඉතින් අපි එක පැත්තකින් මේ සමාගම් වලින් ඉල්ලුවත් අනිත් පැත්තෙන් අපිට ඒ සමාගම් වලටත් අද ආර්ථිකමය ගැටලු වලට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රජාව වැඩි කිරීම සඳහා ප්‍රජාවට ශක්තියක් ලබා දීම සඳහා මම හිතන්නේ අපි සියලු දෙනාම එක තැනකට ඇවිල්ලා එක යෝජනාවක් අනුව පාර්ලිමේන්තුවක් හැටියට කටයුතු කිරීම එක වැදගත්. ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද නැමෙයි හැම අවස්ථාවකදීම සියලු දෙනාම සම්බන්ධ වෙලා කටයුතු කරොත් අද යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. අද විපක්ෂ නායකතුමා යෝජනා ඉදිරිපත් කරන නමුත් ප්‍රායෝගිකව ඒ ගැටලු වලට විසඳුම් ලබා දෙන්න පුළුවන්ද බැරිද කියන එක අද තියෙන කාරණාවක්. ඒක නිසා ඒක සැබෑ වශයෙන්ම ඡන්දය පිළිබඳව නැමෙයි සැබෑ වශයෙන්ම මේ ජනතාවට සේවය කරන්න නම් ඡන්දය පමණක් නැමෙයි මේ තමන්ගේ හිතෙන්ම මේ සඳහා කටයුතු කරන එක වැදගත් කියන කාරණාව තියෙනවා. ඒ වගේම අපි 2020 හිතපු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ එතුමා බලාපොරොත්තු වුණා මේ වතු සමාගම් වල තියෙන ඒ ඵලදාව වැඩි කිරීම සඳහා කටයුතු කරන්න නිෂ්පාදනය වැඩි කරන්න කටයුතු කිරීම සඳහා අපිට ඒ සැලැස්මක් ලබා දුන්න අපේ රමේෂ් පතිරණ මැතිතුමා එදත් අමාත්‍යවරය හැටියට හිටියේ. ඉතින් ඒ වගේම තමයි මේ භාවිතයට ගන්නෙ නැති ඉඩම් වලින් මේ අපේ ප්‍රදේශයේ වතු ප්‍රජාවේ ඉන්න තරුණ තරුණයන්ට විශේෂයෙන්ම අපි අවස්ථාවල් ලබා දීලා ඒ ඉඩම් ලබා දුන්නොත් ඒකෙන් ආර්ථිකමය ශක්තියක් ලබා ගන්න හැකියාව ලැබෙයි කියලා බලාපොරොත්තු ඇතුව අපි මේ වැඩසටහනක් ක්‍රියාත්මක කරා. ඒක ගරු රමේෂ් පත්‍රතුමා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එතුමා නායකත්වයෙන් ලබා දීලා අපි සියලුම වතු සමාගම් සියලුම RPCs 25ක් පමණ තියෙනවා රජයේවත් සමග ඒ 25ත් සමගම සාකච්ඡා කරා. ඒ 25ත් සමගම අපි කමිටුවක් පත් කළා ඒක සාකච්ඡා කළා. එහි වාර්තාව තියෙනවා. දැන් මේ වාර්තාව මේ ස්ථානයේ මට තියෙනවා. නමුත් මේක මම පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න බෑ. මේක මට අයිතියක් නෑ. අපේ අමාත්‍යතුමා මේ පිළිබඳව ඉදිරියේදී කටයුතු කරයි කියලා හිතනවා. ඒක ඉදිරි බලද්දී අපිට පේන කාරණාව තමයි විශේෂයෙන්ම මේ සියලු දෙනාම කතා කරපු ප්‍රධානම කාරණාව තමයි ගිවිසුම. මේ ගිවිසුම අස්සම් කිරීමත් සමග තමයි මේ විශාල ගැටලු වලට එක පැත්තකින් වතු ප්‍රජාවට ඒ සඳහා ඒගොල්ලන්ට මැදිහත් වෙලා වතු ප්‍රජාව වෙනුවෙන් සමාජය ගැටලු ඇති නොවන ආකාරයට කටයුතු කරන්නේ නැති එක. අනිත් පැත්තෙන් ඒ ආර්ථික ගැටලු වලට ඒ සියල්ලකටම මේ ගිවිසුම තමයි ඉවහල් වෙලා තියෙන්නේ. ඉතින් අපි ගත්තොත් එහෙම මේ 1992 දී පෞද්ගලිකරණය කරාත් පස්සේ අපි සංසන්දනය කරොත් මේ දේවල තියෙන ඉඩම් ප්‍රමාණය 50%ක ඉඳලා 43% දක්වා අඩු වෙලා තියෙනවා. රබර් ඉඩම් 29% සිට 23% දක්වා අඩු වෙලා තියෙනවා. ඒ වගේම කටු පොල් 1%ක සිට 7% දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම රක්ෂිත 12%ක සිට 8% සිට 12% දක්වා වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ වැඩි වෙන්නේ මේ රක්ෂිත වැඩි වෙන එක ඉතාමත් වැදගත්. නමුත් අනිත් පැත්තෙන් බැලුවොත් එහෙම මේ රක්ෂිත බවට පත් වෙලා තියෙන්නේ අතහැරලා දාලා තියෙන ඉඩම්. භාවිතා නොගෙන අතහැරලා දාලා තියෙන ඉඩ. ඒක නිසා
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකයි.
ඒතාමත් කටන අවසන් කරන වගේම දැන් අපි නිෂ්පාදනය දිහා බැලුවොත් එහෙම නිෂ්පාදනය අඩු වෙලා තියෙන. ඉතින් මේකේ ප්‍රධානම කාරණාව තමයි මේ වතු සමාගම්වල අපිට නව කියන්න බෑ. නමුත් මේකේ නව වගාවන් වලට නැවත වගාවන් වලට එහෙම නැත්නම් පාළු සිටවන්න ආයෝජනය කරන්නේ නැහැ. තමන්ට ඒ ගිවිසුමෙන් ලැබුණු දේෙන් ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න උපරිම ලාභ ලබනවා ඒ පමණයි. එතනින් නවතිනවා එහෙම නැතුව නව වගාවන් වලට ආයෝජනය කරන්න නැවත වගාවන් වලට ආයෝජනය කරන්න. ඒක තමයි මෙතන තියෙන ගැටලුව. ඉතින් ඒ වගේම තමයි මූල්‍ය තත්ත්වය දිහා බැලුවොත් සමාගම් බහුතරයක් ලාභ ලබන අතර අපි දන්න සමාගම් මේක ඉතාමත් වැදගත් සමාගම් කිහිපයක් කියන්නේ පහක් හයක් පමණ ලාභය පෙන්වන්නේ නැහැ. අලාභ ලබනවා කියලා තියෙනවා ලාභය පෙන්වන්නේ නැහැ. මේක තමයි ඇත්ත තත්වය. මේ වතු සමාගම් සමහරක් වෙලාවට ලාභ ලැබලා වෙනත් දේවට මුදල් වෙන් කරන්න පුළුවන්, මුදල් වෙනත් දේවට භාවිතා කරන්න පුළුවන්. ඒ නිසා අපි මේ දකින ආකාරයට මේගොල්ලන් ප්‍රාග්ධන වශයෙන් ආයෝජනය කිරීම නතර කරලා තියෙනවා. මේ ආයෝජනය කිරීම නතර කරලා තියෙන ප්‍රධානම හේතුව තමයි දැන් තව තේ ගහ වවල තව අවුරුදු 4ක් 5ක් යනවා පළදාව ලබන්න, තමන්ගේ ලාභය ලබන්න. එතකොට 2042 වෙනකොට මේගොල්ලන්ගේ ගිවිසුම් අවසන් වෙනවා. ඒ නිසා මම අවසන් කරන්න ප්‍රථම යෝජනා කරනවා විශේෂයෙන්ම මේ කොමිෂන් සභාව හදලා වැඩක් නැහැ. මේකෙදි තියෙන කාරණු කාරණා දෙකයි. එකක් තමයි මේ වතු සියල්ලක් අපි රජයට ගන්න ඕනේ. එහෙම නැත්නම් වතු සියල්ලක් මේ සමාගම් වලම තියලා ඒක වෙනස් කරන්න ඕනේ. අපිට රජයක් හැටියට අද අපිට මේ ආකාරයෙන් ක්‍රියාත්මක කරන්න බෑ. ඉතාමත් අමාරුවෙන් තමයි ලාභ ලබන වතු සමාගම් බවට මේ රජයේ සමාගම් ටික අපේ ගරු අමාත්‍යතුමාගේ යටතේ පත් කරලා තියෙන්නේ. ඒ නිසා මම හිතන හොඳම යෝජනාව තමයි ඉදිරියේදී මේ වතු සමාගම් වල තියෙන මේ ගිවිසුම අපි නැවත බලන්න ඕනේ. වතු සමාගම් සමග මේ ගිවිසුම නැවත
ඉඳගෙන
මේ අවසන් කරනවා. ඒ ගිවිසුම මේ 20 42 තියෙන ගිවිසුම එහෙම නැත්නම් කාලය දීර්ඝ කරලා දීලා ඒ වගේම ගිවිසුම රටේ ජනතාව විශේෂයෙන්ම ඒ වතුකරේ ජනතාවට ගැළපෙන ආකාරය රටට ගැළපෙන ආකාරයේ ගිවිසුමක් ඇති කරලා ඒ තුලින් නැවත ආයෝජන කරන සැලැස්මක් වර්ෂයක් පාසා ඒ ප්‍රාග්ධන ආයෝජනය කරන සැලැස්මක් ඇතුව මේ ගිවිසුම අත්සන් කරොත් මම හිතන්නේ මේ තුලින් අපිට පළදාව ලබා ගන්න හැකියාවක් ලැබේ කියන බලාපොරොත්තුව තියෙනවා. ඒ වගේම තමයි මේ අවස්ථාවේදී යෝජනා කරනවා අපි මේ භාවිතා කරන්නේ නැති ඉඩම් ටික සියල්ලක් අපේ වතු ප්‍රජාවේ ඉන්න තරුණ තරුණයන්ට ලබා දෙන්න ඒ වගා කරන්න කටයුතු කරන්න දැන් අවුට්ග්‍රෝ මොඩල් එක දැන්ටමත් ක්‍රියාත්මක වෙනවා. නමුත් එක පැත්තකින් සමහර තැන්වල සාර්ථකයි සමහරක් තැන්වල අසාර්ථකයි. ඒ වගේම යෝජනා කරන අවසාන වශයෙන් යෝජනා කරනවා මේ ඉඩම් ටික ලබා දෙන්න අපි සියලු දෙනා පාර්ලිමේන්තුවේ ඒකට සියලු දෙනාම එකට එක්ව වෙලා මේ ගිවිසුම පිළිබඳව සාකච්ඡා කරලා කටයුතු කරන්න ඕනි. මගේ යෝජනාව මේ ගිවිසුම වෙනස් කළ යුතුයි කියන එක බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි. Honorable Charles Nimalanandan. ගරු අමාත්‍යතුමා මං දැමන
විපක්ෂනායකතුමා උඩවලව ප්‍රශ්නය පිළිබඳව කරුණු ඉදිරිපත් කරා. මං එතෙන්දි කියන්න කැමතියි දැන්ටමත් ඇත්තටම අපි අවශ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා සාමකාමීව මේ ජලය මුදා ගැනීම බෙදා ගැනීමේ කටයුත්තට මැදිහත් වෙන්න කියලා. නමුත් අවාසනාවන්ත තත්ත්වයක් අපි පිළිගන්න සිද්ධ වෙනවා. දැන් සිද්ධ වෙන්නේ සිදු වෙමින් තියෙන්නේ ගොයමත් මැරලා මිනිස්සුත් මරා ගන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ අපි ප්‍රමාද වෙලා අපි මං මේ ගොවි ජනතාව වෙනුවෙන් කතා කරන්න වෙනවා. මොකද මොන තත්ත්වයක් තුල හෝ මේක මීට පෙර අපිට විසඳ ගන්න පුළුවන් වුණා නම් සැලකුතු මට්ටමකට විසඳුමක් ලබා ගන්න තිබුණා. නමුත් අවාසනාව විදියට පන්ත විදියට මේක ප්‍රමාද වීම නිසා දැන් ගොවි ජනතාව අතර ගැටුම් ඇති වෙලා තියෙනවා. මරා ගන්න තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මම ඒ නිසා මේ අවස්ථාවේ විවෘතව ඒ ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින්නට කැමති. ගොවින් අතර ගැටුමක් ඇති කරගන්නේ නැතුව ඒත් එකතු වෙලා සාමකාමීව මේ ප්‍රශ්නේ විසඳ ගන්න කටයුතු කරන්න. ඉතින් අපිට ජනාධිපතිතුමා මැදිහත් කරගන්නම සිද්ධ වුණා මේ
කටයුතු. කැතියෙන් කියන්න.
මැදිහත් වුණා නම් මේක තවමත් අපිට විසඳ ගන්න බැරි තත්යකට පත් වෙනවා.
ඔහොම ස්තුති. අnder කතා කරන් මන්ත්‍රී.
අපේ අමතුමා ප්‍රකාශ කරා කට්ටිගල්ලාරේට එන වතුර ප්‍රමාණය කට්ටිගල්ලාරෙන් අඟුණුකොළ පැලැස්සට කොට්ටාසරේ යන්නේ නැහැ. ඔබතුමා ගම්පෙළේට යන්නේ නැහැ. ඉතින් බ්ලොක් කරලා තවත් උතුර පැත්තට යන වතුර ප්‍රමාණය
කර්ම අමතුමා කැටියෙන් කියන්නේ මේක විවාදයක් කරන්න එපා.
මේ ප්‍රශ්නයක් අමතිවරයෙක් මේ ප්‍රශ්නයක් කරපු නිසා අද ඒ ගොවියෝ විතර මරා ගන්න හදනවා. දැන් පොලිසිය දැම්මයි කියලා කිව්වොත් පොලිසිය රාජකාරියක් කරන්නේ නැහැ. එතකොට ස්ටෙප් එක ඉන්න ඔය හම්බන්තොට ස්ටෙප් එක දාලා මේ වතුර ටික හරිය සාධාරණව බෙදා දෙන වැඩ පිළිවෙලක් කරොත් හොඳයි නැත්නම් ගොවිය මැරන කුඹුරු මැරන වගේ ගොවියත් මැරන ඔබතුමා කිව්වා වගේ බරා ගන්න මෙතන. මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න සාකච්ඡා
කරමු. ගරු මහත්මයා එතුමා කැටියෙන් කියන්නමකෝ මේක විවාදයක් හැටියට ගන්න බෑ. ගරු ලක්ෂ්මන් කිරියල් මහත්මයා
තුමාගේ සදාන් කරපු නිසා අපි හැමදාම කිව්වේ කලින් වතුර දෙන්න කියලා. ඒ වගේම මේ අපි අමරවිතය පැත්තමත් මුලින්දලම කිව්වා වතුර දෙන්න කියලා. ඉතින් මේ වතුර ප්‍රබාද කරපු අය වතුර දෙන එක ප්‍රබාද කරපු අය ගැන ඔබතුමා පීවරක් ගන්න ඕන. එච්චරයි මම ඉන්නේ. මොකද අපිත් කිව්වා දෙන්න කියලා. ඔබතුමාත් කිව්වා දෙන්න කියලා කලින් දුන්නේ නැහැ.
බොහොම බොහොම ස්තුතියි. Honorable Charles Nimalanandan, you have 9 minutes.
நன்றி தலைமை தாங்கண்ட உறுப்பினர்களே. குறிப்பாக கௌரவ மனோகணேசன் பாராளுமன்ற உறுப்பினர் முன்னாள் அமைச்சர் அவர்கள் மலைய மக்களுடைய நிலைமை தொடர்பாக தொடர்ச்சியாக இந்த சபையில் தெரிவித்து வருகின்ற போதும் அந்த மக்களுக்கு ஆட்சியாளர்களால் எந்த விதமான விமோசனமும் கிடைக்கவில்லை என்ற ஆதங்கத்தை தற்பொழுது கூறியிருந்தார். குறிப்பாக அவர்களுக்கு பல்வேறுபட்ட பிரச்சனைகள் இருக்கின்ற போதும் நான் 2015-19 ஆண்டு காலப்பகுதிகளில் சம்பந்தப்பட்ட ஒரு விடயத்தை இங்கே நான் முன்வைக்க விரும்புகின்றேன். குறிப்பாக அங்கிருக்கின்ற தோற்ற சுகாதார நிர்வாகத்தை அரச சுகாதார நிர்வாகமாக மாற்றுவதற்கு 2015-19 ஆண்டு கிடைப்பட்ட ஹெல்த் ஓவர்சைட் கமிட்டியின் ஊடாக பல முயற்சிகள் எடுக்கப்பட்டு ஒரு ரிப்போர்ட்டும் தயாரிக்கப்பட்டு அது 2020-2019 தேதி பாராளுமன்றத்தில் சமர்ப்பிக்கப்பட்டிருக்கு. ஆனால் இன்று வரை எந்த விதமான ஒரு நடவடிக்கையும் எடுக்கவில்லை. 200 வருடங்களுக்கு முன்பு வெள்ளையர்கள் எவ்வாறு ஒரு கட்டமைப்பை நிறுவினார்களோ அதே கட்டமைப்பில்தான் இன்றும் தோட்ட சுகாதார நிர்வாகம் இயங்கிக் கொண்டிருக்கிறது. அதை அரச சுகாதார நிர்வாகமாக மாற்றுவதற்கு தொடர்ச்சியாக முயற்சிகள் எடுத்த போதும் பலர் கதைத்த போதும் அது இன்று வரை நடைமுறையில் இல்லை. தோட்ட வைத்திய அதிகாரிக்கு தோட்ட நிர்வாகம்தான் அதற்குரிய சம்பளங்களை இன்றும் வழங்கி வருகிறது என்பதை நான் இந்த இடத்தில் மிகவும் கவலையாக கூறி வருகிறேன். ஏனென்று சொன்னால் அந்த தோட்ட நிர்வாக தோட்ட சுகாதார நிர்வாகத்தை அரச நிர்வாகமாக மாற்றுவதற்கு இந்த ஹெல்த் ஓவர்சைட் கமிட்டியின் ஊடாக பல கூட்டங்கள் நடைபெற்றது. அந்த கூட்டங்களினுடைய அந்த கூட்டத்திற்கு தலைமை தாங்கியவர் கௌரவ முன்னாள் பாராளுமன்ற உறுப்பினர் திலகராஜா அவர்கள். அவர்கள் பல கூட்டங்களுக்கு எங்களை அழைத்திருந்தார். நாங்களும் சென்று அதற்குரிய ஆதரவுகளை வழங்கியிருந்தோம். அதன் அடிப்படையில் அந்த தோட்ட சுகாதார நிர்வாகம் அரச நிர்வாகமாக மாறுவதற்கு தோட்ட உட்கட்ட அமைச்சு, பெருந்தோட்ட அமைச்சு, காணி அமைச்சு, மாகாண சபைகள் அமைச்சு, சுகாதார அமைச்சு, நிதி அமைச்சு ஆகிய 6 அமைச்சனுடைய அமைச்சு அதிகாரிகள் சம்மத கடிதம் தந்திருக்கிறார்கள். அவர்களுடைய சம்மதத்தின் அடிப்படையில் நீண்ட கலந்துரையாடலின் அடிப்படையில் தான் இந்த இந்த ரிப்போர்ட் தயாரிக்கப்பட்டது. ஆனால் இன்று வரை அது நடைமுறைப்படுத்தப்படவில்லை. ஆட்சியாளர்கள் மிகவும் வெக்கப்பட வேண்டிய விடயமாக இருக்கிறது. ஏனென்று சொன்னால் இந்த தோட்ட சுகாதார நிர்வாகத்தை அரச சுகாதார நிர்வாகமாக மாற்றுவதற்கு 3 முறை அமைச்சரவையில் தீர்மானம் நிறைவேற்றப்பட்டிருக்கிறது. 2006 ஆண்டு அமைச்சர் நிமால் சிறிபால செல்வா சுகாதார அமைச்சர் இருந்தபோது 2015-20 காலப்பகுதிகளில் அமைச்சர் ராஜித சேனரத்ன அவர்கள் சுகாதார அமைச்சராக இருந்தபோது 2021 ஆண்டு பவித்ரா வன்னியாராட்சி அவர்கள் சுகாதார அமைச்சராக இருந்தபோது இந்த அமைச்சரவை பத்திரம் நிறைவேற்றப்பட்டிருக்கிறது. தோட்ட சுகாதார நிர்வாகம் அரச சுகாதார நிர்வாகமாக மாற்றப்பட வேண்டும் என்று 3 அமைச்சரவை பத்திரங்கள் நிறைவேற்றப்பட்டும் அந்த நிலைமை மாறவில்லை. 200 வருடங்களுக்கு முன்பு வெள்ளையர்கள் என்ன நிர்வாகத்தை அமைத்தார்களோ அதே நிர்வாகம்தான் இன்றும் இருக்கிறது. ஆகவே மிகவும் ஒரு கவலையான விடயமாகவும் கோபம் வரக்கூடிய ஒரு விடயமாகவும் இருக்கிறது. இந்த அரச தோட்ட சுகாதார நிர்வாகத்தை அரச நிர்வாகமாக மாற்றுவதற்கு 200 வருடங்கள் கடந்து 6 அமைச்சுகள் சம்மத கடிதங்கள் வழங்கி 3 அமைச்சரவை பத்திரங்கள் தயாரிக்கப்பட்டும் இன்னும் அதற்குரிய ஒரு முடிவு எடுக்கவில்லை. இது எவ்வாறு செய்ய வேண்டுமென்றால் ஒரு அரசாங்கத்தினுடைய கொள்கையாக இதை கொண்டு வர வேண்டும். அரசாங்கத்தினுடைய கொள்கையாக கொண்டு வந்தால் மாத்திரம்தான் இந்த இதற்குரிய தீர்வை பெற்றுக் கொடுக்க முடியும். நான் அண்மையில் மலைய மக்களுடைய 200 ஆண்டுகளுடைய அடையாளமாக அவர் 200 ஆண்டுகள் கடந்தும் இன்றும் பல்வேறுபட்ட துன்பங்களை அனுபவித்துக் கொண்டிருக்கிறார்கள் என்ற அடையாளமாக தலைமன்னாரில் இருந்து ஒரு நடைபயணம் ஆரம்பிக்கப்பட்டு நடந்து கொண்டு சென்ற வேளை என்னுடைய வீட்டின் முன்பாக வந்த பயணம் சென்றபோது நானும் அந்த பயணத்தில் இணைந்து கிட்டத்தட்ட ஒரு 10 கிலோமீட்டர் அளவு நானும் அவர்களோடு சேர்ந்து நடந்தேன். அங்கு வந்த இளைஞர் யுவதிகளுடைய அவர்கள் மிகவும் ஒரு கவலையில் இருக்கிறார்கள். எங்களுடைய நிலங்களில் நாங்கள் சென்று எதை செய்வதாக இருந்தாலும் டிஎஸ் ஆபீஸில் இருந்து அதிகாரிகள் வருவதற்கு முன்பாக தோட்ட நிர்வாக அதிகாரிகள் தான் வந்து தடை ஏற்படுத்துகிறார்கள். ஆகவே மற்ற இடங்களில் இருக்கின்ற அரச நிர்வாகத்தினுடைய நடைமுறைக்கும் அங்கிருக்கின்ற அரச நிர்வாகத்தினுடைய நடைமுறைக்கும் மிகப்பெரிய வித்தியாசமாக இருக்கிறது. நான் உண்மையில் ஆச்சரியப்பட்டேன், இப்படியே அங்கு இருக்கிறது என்று. ஆகவே இந்த விடயங்கள் தொடர்பாக அதிக கவனத்தை ஜனாதிபதியும் இந்த அரசாங்கத்தினுடைய கொள்கையாக இதை எடுக்க வேண்டும். அப்படி எடுத்தால் மாத்திரம்தான் அவர்களுக்கு இந்த தோட்ட சுகாதார நிர்வாகம் அரச சுகாதார நிர்வாகமாக மாறும் என்பது ஒரு கொள்கையின் அடிப்படையில் எல்லாரும் முடிவெடுக்க வேண்டும். அப்படி எடுக்கின்ற போது எங்களுடைய முழு ஆதரவும் இந்த சபையின் ஊடாக வழங்கப்படும் என்று நான் இந்த நேரத்தில் கூறிக்கொள்ள விரும்புகிறேன். அதே நேரத்தில் தலைமை தாங்குகின்ற உறுப்பினர்களே, பதிமூன்றாம் திருத்தச்சட்டம் தொடர்பாக தொடர்ச்சியாக ஜனாதிபதி அவர்களும் சர்வகட்சி மாநாட்டை அழைத்திருக்கிறார், கலந்துரையாடியிருக்கிறார். நேற்றும் பாராளுமன்றத்தில் அவர் தன்னுடைய உரையை நிகழ்த்தியிருக்கிறார். என்னை பொறுத்தவரையில் 13ஆம் திருத்தச்சட்டம் தமிழர்களுக்கு தீர்வாக அமையாது என்பது என்னுடைய கருத்து. ஏனென்றால் நாங்கள் எங்களுடைய நிலங்கள் அபகரிக்கப்பட்டு எங்களுடைய பலவிதமான துன்பங்களை அனுபவித்திருக்கிறோம். அதன் அடிப்படையில் 13ஆம் திருத்தச்சட்டத்தின் ஊடாக தமிழர்களுக்கு தீர்வு கிடைக்கும் என்பது எனது நம்பிக்கை அல்ல. ஆனால் ஜனாதிபதி அவர்கள் கொண்டு வர நினைக்கிற அல்ல செயற்படுத்த நினைக்கிற விடயத்தை உடனடியாக நடைமுறைப்படுத்தப்பட வேண்டும் என்பது என்னுடைய கருத்தாக இருக்கிறது. அவர் எடுக்கின்ற முயற்சியை அவர் செய்து முடிக்க வேண்டும்.
Honorable member, you have 2 more minutes.
முடிக்க வேண்டும் என்பது என்னுடைய கருத்தாக இருக்கு. ஏனென்று சொன்னால் எங்களுடைய பிரதேசங்களில், குறிப்பாக எங்களுடைய பிரதேசங்களில் நிலங்கள் பறிபோய் கொண்டிருக்கிறது. பறிபோகின்ற நிலங்களை 13ஆம் திருத்தச்சட்டத்தில் இருக்கின்ற மாகாண சபை முறைமையினூடாக அதை தடுத்து நிறுத்த முடியாது. எங்களுடைய பூர்வீக நிலங்கள், எங்களுடைய மக்கள் காலகாலமாக வாழ்ந்த நிலங்கள் தற்பொழுது மகாவலி அதிகார சபை வன இலாகா திணைக்களத்தின் ஊடாக அந்த நிலங்கள் பறிக்கப்பட்டு அவர்களுடைய வர்த்தமான அறிவித்தல் ஊடாக நிலங்கள் அபகரிக்கப்பட்டு அது எங்களுடைய இனத்தினுடைய விகிதாசாரத்தை குறைக்கிற வகையில் அந்த பிரதேசத்தில் தென்போதியில் இருக்கின்ற சிங்கள மக்களை குடியேற்றுகின்ற செயல்பாடு இருக்கிறது. நான் அண்மையில் கூட முல்லைத்தீவு கொக்குத்தொடுவாய் பிரதேசத்தில் 1000 ஏக்கர் நிலங்களை 25 ஏக்கர் வீதமாக முல்லைத்தீவு மாவட்டத்தினுடைய கொக்குளாய் பிரதேசத்தில் இருக்கின்ற அந்த காணியை தென்பகுதியில் இருக்கின்ற மக்களுக்கு நீண்டகால குத்தகை அடிப்படையில் வழங்குவதற்காக மகாவலி அதிகார சபை நடவடிக்கை எடுத்து வருகிறது. நான் ஜனாதிபதியிடம் முறையிட்டு இருக்கின்றேன். அது தொடர்பாக உடனடியாக ஜனாதிபதி அவர்கள் நிப்பாட்டுவதாக கூறியிருந்தார். அதேபோல மகாவலி அதிகார சபையினுடைய அதிகாரிகள் என்ன செய்கிறார்கள் என்றால், எல்லா பிரதேசங்களில், அது முல்லைத்தீவா இருக்கலாம், வவுனியா இருக்கலாம், மயிலத்தவன, மாதவன, மட்டக்களப்பு, அந்த எல்லா பிரதேசம், அம்பாறை போன்ற பிரதேசங்கள் எல்லா இடமும் இந்த மகாவலி அதிகார சபையினுடைய செயல்பாடு மிகவும் மோசமாக இருக்கிறது. நாங்கள் ஒரு புறம் ஜனாதிபதியினுடைய முயற்சியை வரவேற்பதா அல்லது எங்களுடைய நிலங்கள் பறிபோகுவதை எதிர்ப்பதா? எதிர்க்கத்தான் வேணும். பல நிலங்கள் பறிபோவதை எதிர்க்கத்தான் வேணும். ஆனால் ஜனாதிபதி அதில் தலையிட வேண்டும் என்பது என்னுடைய கோரிக்கையாக இருக்கிறது. எங்களுடைய பிரதேசங்களில் இருக்கின்ற எங்களுடைய மாவட்டங்களில் இருக்கின்ற நிலங்களை அபகரித்து தென்பகுதியில் இருக்கின்ற மக்களுக்கு மிகவும் எங்களுடைய இனத்தை இல்லாதொழிப்பதற்கு செய்வதற்கு சமமான ஒரு விடயமாக இருக்கிறது. ஆகவே இந்த அரசாங்கத்தினுடைய இந்த செயல்பாடு தொடர்பாக கூடின கவனம் எடுக்க வேண்டும். ஜனாதிபதியினுடைய அந்த அவருடைய முயற்சி எங்களுக்கு அது தீர்வில்லாட்டிலும் அவருடைய முயற்சியை அவர் நடைமுறைப்படுத்தப்பட வேண்டும். மாகாணங்களுக்கு வழங்கப்படுகின்ற அதிகாரங்கள் மாகாணத்தினுடைய மூன்றில் இரண்டு பெரும்பான்மை இல்லாமல் மீள பெற முடியாத வகையில்
ஜனாதிபதியை
கேட்டுக்கொள்கிறேன். நன்றி.
Thank you very much. Garu Anuradha H. Jayaratna Mantrituma, obata vinadi 10 ka kalaya thiyena.
Garu Mullan Sanruta Garu Mantritumane, stuti. Visheshayen ape Garu Manohara Ganeshan Garu Mantritumata stutiwanta wenawa. Ada dinedi me yojanawa parliamentuwata idiripat kala me pilibandawa adahas idiripat karannat e wageema wathukare janathawa moolika karagena me kaaranawala ada me sangwada yati karanna awashya e parisare godnagima pilibandawa. විශේෂයෙන්ම විවිධ ආණ්ඩු නියෝජනය කරන මං හිතන්නේ අද මේ පාර්ලිමේන්තුවත් නියෝජනය කරන වතුකරේ බොහෝ දේශපාලන ප්‍රධානීන් ඔවුන් මේ පාර්ලිමේන්තුව තුළ විවිධ අවස්ථාවල විවිධ රජයන් යටතේ වතුකරේ ජනතාව වෙනුවෙන් සුවිශේෂී වූ වැඩ කොටසක් ඉටු කරලා තියෙනවා. ඒක අපිට මොනම විදියකින්වත් ඒ සියලු දේවල් ප්‍රතික්ෂේප කරලා අද වර්තමානයේ තියෙන ප්‍රශ්න අඩුපාඩු ගැන පමණක් කතා කරන්න බෑ. මොකද තිබිච්ච වතුකරේ තිබිච්ච පහසුකම් තිබිච්ච ඒ තත්වය එක්ක අද වෙනකොට අපි බැලුවාම 100%ක් අපිට සතුටු වෙන්න බැරි වුණාට සෑහෙන දුරට ඒ වතුකරේ ජනතාවගේ ජීවන තත්වය නගා හිටවන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒකෙදි මොකද මම කියන්නේ මම නියෝජනය කරන ගම්පල හැටියටත් අපි දැකලා තියෙනවා වතුකරේ තිබිච්ච තත්වය සහ අද වෙනකොට තත්වයකට විශේෂයෙන්ම අපි විවිධ නායකයෝ අපේ දිගම්බර මන්තුමාලා ඒ වගේම මේ අමාත්‍යවරු හැටියට කටයුතු කරනකොට ඒ වගේම තොණ්ඩමන් මන්තුමාලා සහ ඒ විවිධ රජයන්වල විවිධ පිරිස් මේකට සුවිශේෂී වූ දායකත්වයක් ලබා දුන්නා. හැබැයි ගරු මූර්සාංශුසන ගරු මන්ත්‍රීතුමනි මේ කාරණාවේදී අපිට 100%ක් සියලු කාරණාවල අංග සම්පූර්ණයි සියල්ල හරි කියන තැනට ඇවිල්ලා මේ කාරණාව පවත්වාගෙන විවාදය පවත්වාගෙන යන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒකට හේතුව තමයි අද වෙනකොට මේ වතුකරවල ජනතාව බොහෝ විට මූණ දෙන ප්‍රශ්න ගැටලු ගණනාවක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම ගත්තහම ඒ වතුකරේ ජනතාවගේ නිවාස ප්‍රශ්නය ගත්තහම අපි හැම ආණ්ඩුවකම හැම පුද්ගලයෙක්ම හැම අමාත්‍යවරයෙක්ම මේකට මූලිකත්වයේ ගත්තනම් ඒ ලයිම් කාමරවල ඉන්න ඒ පිරිසට නිවාස ලබා දෙන ඉඩම් ලබා දෙන කටයුත්ත ආරම්භ කරන්න හැම කෙනාම මේ පාර්ලිමේන්තුවල කතා කරලා ඇති. හැම කෙනෙකුම මේ පිළිබඳ යෝජනා ඉදිරිපත් කරලා ඇති. හැබැයි අද සංඛ්‍යා ලේඛන ටික අරගෙන බැලුවාම වතුකරේ ඉන්න ජනතාවට කොච්චරද මේ ඉඩම් ටික ලැබිලා තියෙන්නේ තමුන්ට අයිති තමුන්ගේ ඉඩමක තමුගේ නිවස හදාගන්න පුළුවන් අයිතිය කොච්චරද හැදිලා තියෙන්නේ කියලා ගත්තොත් බොහොම අල්ප ප්‍රමාණයකට තමයි ඒ අයිතිය ගොඩනැගිලා තියෙන්නේ. විශේෂයෙන්ම අද අපේ කනක මන්තුමා කිව්වා වගේ සමහර පෞද්ගලික වැවිලි සමාගම් වලට ලබා දීලා තියෙනවා. මේ පෞද්ගලික වැවිලි සමාගම් සමහර වෙලාවට කටයුතු කරන්නේ තමුගේ තනි බූදලයක් හැටියට කටයුතු කරනවා මිස අර සේවයට යොදවා ගන්න වතුකරේ ජනතාව පිළිබඳ අපමල් රේණුවක තැකීමක් කරන්න නැතුව සමහර කණ්ඩායම් සමහර සමාගම් අද වෙනකොට කටයුතු කරගෙන යනවා. මේක බරපතල ගැටලුවක්. අද මේ ප්‍රදේශවල ගත්තාම සංවර්ධනය කරන්න මාර්ගයක් සංවර්ධනය කරගන්න එහෙම නැත්නම් පෞගිය කාලවල නායාමයේ අවධානයට ඇවිල්ලා මම මේ කතා කරන වෙලාවේ අපි උඩ පළාත එල්පිටිය වතු සමාගමේ නයාපාන කියන වත්තේ පවුල් 30ක් නායනවයි කියලා තියෙනවා. 2016 පතල් භූ විද්‍යා කැණීම් කාර්යාංශය හැකියිකමනේ මේ පවුල් ටික වෙන ස්ථානයකට ගෙනියන්න කියලා. එක ස්ථානයක් තේරුවාම ඒක හොඳ නැහැ ඒක දෙන්න බෑ කියනවා. ඊළඟට දෙවෙනි ස්ථානය තෝරනවා. ඊට පස්සේ අපි තුන්වෙනි ස්ථානයක් තෝරලා යවනවා. හැබැයි අද වෙනකල් 2016 මතුවෙච්ච කාරණාව අද අපි මේ කතා කරන්නේ අවුරුදු 6කට පස්සේ. හැබැයි බොහොම අවාසනාවන්ත තත්වයක් අද අවුරුදු 6ක් යනකොටත් අර නායාමයේ අවදානමකට දැඩි අවදානමකට පත්වෙච්ච පවුල් 30 අපිට වෙන තැනකට ගිහිල්ලා නිවාස ටික ලබා දීලා පදිංචි කරන්න බැරි තත්වයක් ගොඩනැගිලා තියෙනවා. මේක අපි ආණ්ඩුව නියෝජනය කරන පිරිස වෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අද විපක්ෂයේ යෝජනාව ගැන ආණ්ඩු පක්ෂය කතා කරත් අපි සියලුම දෙනා වරින්වර ආණ්ඩු හැටියට කරා. හැබැයි ඒ වරින්වර ආණ්ඩු කරපු කිසිම කෙනෙකුට ඒ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්කම ලැබුණේ නැහැ. එහෙමනම් මේ උත්තරීතර පාර්ලිමේන්තුවෙන් හරි ඒකට අවශ්‍ය කරන වෙන නීති රීති හරි හදලා මේකට අවශ්‍ය කරන වෙන වැඩපිළිවෙලක් හැදුවේ නැත්නම් මේක දිනෙන් දින තවත් බරපතල අවුරකට ගැටලුවකට යනවා. මම මේ කියන්නේ මෙවැනි කාරණා ගණනාවක් තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම
දෙල්තොට ගත්තොත් එහෙම අපේ දිගම්බරම් මන්තුමා දන්නවා පවුල් 31ක් ඉන්නවා ග්‍රේට් වැලි එකේ. අයි ග්‍රේට් වැලි එකේ ඉන්න පවුල් 31ක් අපිට තව වෙන තැනකට ගෙනියන්න බැරි වුණා. ඉතින් මේ මේ විදියට සමහර පෞද්ගලික ආයතන සමහර කරන ගනුදෙනුත් එක්ක අපිට ඒ වගේ සාමාන්‍ය පරිපාලනයේ සංවර්ධනය දියුණුව මේ කියන සියලු කාරණා ටික අවහිර වෙලා ඒ කාරණා ටික පවත්වාගෙන යන්න බැරි තත්ත්වයක් ගොඩනැගිලා තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ අපේ නිවාස ටික යෝජනා ඉදිරිපත් වෙනකොට බරපතල ගැටලුවක් තියෙනවා. මේකේ මේ නිවාස ටික බෙදාගන්න නුවරඑළියේ මේ සුවිශේෂී නුවරඑළියට විතරක් නිවාස ටික යන මුලසොටුට ගරු මන්ත්‍රීතුමනි ඒක ඒ විදිහට ගන්න බෑ. මොකද වතුකරේ කියලා ගත්තාම අපේ මධ්‍යම පළාත තුල ඉන්න වතුකරේ තියෙනවා. එතකොට මේ මධ්‍යම පළාත පමණක් නෙවෙයි රට හැටියට සාධාරණ තීන්දුවකට යන්න ඕන. කවුරු හරි කියනවා නම් වඩුවෙල් සුරේෂමතුමා ඔබතුමා මාත් එක්ක එකග වෙයි. සමහර වෙලාවට ඉන්දියානු ආධාරයට දෙ නිවාස 20000ක් යනවනම් 17000ක් ගිල නුවරඑළිය ගහනවා. වතුකරේ ජනතාව ඉන්නේ නුවරඑළිය විතරද? මධ්‍යම පළාතේ අපේ වතුකරේ ජනතාව නැද්ද? එතකොට මේ වතුකරේ මධ්‍යම පළාතේ ඉන්න වතුකරේ ජනතාව තමුන්ගේ කියලා නිවසකට යන්න උවමනාවක් නැද්ද? ඔවුන්ට අර පර්චස් සතක ඉඩම් කියලා ලබා දීමේ අයිතිය නැද්ද? ඔවුන්ට භූමියේ අයිතිය ලබා ගැනීමේ ඒ අවස්ථාව අපි දෙන්නේ නැද්ද? මේක බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා මේ මේක එක අමාත්‍යංශ හැටියට අපේ ගරු අමාත්‍යතුමා ඉන්නවා. මේක අමාත්‍යංශ හැටියට අරගෙන එක තැනකින් මේක හරියාකාරව වැවිලි කර්මාන්ත අමාත්‍යංශ හරියට නියමානුකූල කරලා මේ වැඩේ ක්‍රියාත්මක කරේ නැත්නම් එක එක එක්කෙනා එක එකව හදාගෙන ඉන්නවා. එක එක්කෙනා තම තමන්ගේ ගොඩවල් ගොනු කරගන්න උත්සාහ කරනවා. එක එක්කෙනාට තමුගේ යූනියන් තර කරගන්න ඕන වෙලා තියෙනවා. හැබැයි මේක එක එක්කෙනාගේ යූනියන් එකවත් දේශපාලනයේවත් එක්කෙනෙක්ගේ පක්ෂයේවත් ගන්න ඡන්ද ප්‍රමාණය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. සමස්ත වතුකරේ මේ රටේ ඉන්න ජනතාව පිළිබඳ ප්‍රශ්නයක්. අපි දැක්කද සමහර උදවිය මෙතන කතා කරනකොට මේක ජනවාර්ගික ප්‍රශ්නයක් කරගෙන. තව කෙනෙක් කතා කරනකොට මේක සිංහල දෙමළ පිළිබඳ ප්‍රශ්නයක්. තව කෙනෙක් කතා කරනකොට අපේ ඉඩම් කියලා. මේක අපේවත් කාගේවත් ඉඩම් නෙවෙයි. මේක ලාංකිකයන්ගේ ඉඩම්. ඒක සමහර විට සිංහල වෙන්න පුළුවන්, සමහරට දෙමළ වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්. අද වතුකරේ තැන්වල අපේ සිංහල පවුල් නැද්ද? ඒකට අපිට ඕන තරම් BF ජනපදයට ගිහිල්ලා බලන්න. BF ජනපදය කියන්නේ වතුකරේ. හැබැයි මේ වතුකරේ සම්පූර්ණයෙන්ම ඉන්නේ සිංහල මිනිස්සු. එහෙමනම් ඒක තව කවුරු හරි ගිහිල්ලා කියනවා මේක අපේ ඉඩම් කියලා. ඒක හරියන්නේ නැහැ. මේක අද මේ ප්‍රශ්නේ වැරදි විදිහට බලලා එක එක්කෙනා තම තමන්ගේ ගොඩතර කරගන්න ගිහිල්ලා අහිංසක වතුකරේ මිනිස්සු දවසින් දවස පල්ලෙහාට වැටලා ඒ මිනිස්සුන්ට ලැබෙන්න තියෙන සංවර්ධනය, ඒ මිනිස්සුන්ට ලැබෙන්න තියෙන ඒ දියුණුව සියල්ල අහිමි වෙලා කියන එක විශේෂයෙන් කරු මූලසූත්‍ර ගරු මන්ත්‍රීතුමනි අපි මේ වෙලාවේදී සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම තමයි අද මද්ද්‍රව්‍ය පිළිබඳව වතුකරේ තුල බරපතල ගැටලුවක් පැන නැගිලා තියෙනවා. මේකට බොහෝ විට අපි පහුගිය කාලවල ආර්ථික වශයෙන් අර්බුද ප්‍රශ්නවලට මුහුණ දෙනකොට මේ මද්ද්‍රව්‍ය වල තිබිච්ච මිල ගණන් සමහර විට ඉහළ ගියා. හැබැයි ඒ ඉහළ ගියපු මිල ගණන් ටික ඒ වතුකරේ ඉන්න ජනතාවට සමහර විට ඒ මිල ගණන් වලට ඒව මිලදී ගන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ඒකේ අනික් පැත්තෙන් මොකද්ද වෙලා තියෙන්නේ? විනාශකාරී මද්ද්‍රව්‍ය සියල්ලම මේ වතුකරේට අතුල් වෙලා තියෙනවා. ඉතින් මේක යම් විදියකට අපි පාලනය කරගන්න අපි අතර සුවිශේෂී වැඩපිළිවෙලක් අපි වතුකරේ තුල මේක ක්‍රියාත්මක කරේ නැත්නම් ඒ පෞල් හැටියටත් බරපතල අර්බුදයකට වැටිලා වතුකරේ ජනතාවගේ එදිනදා ඒ හොයාගන්න මුදල් ප්‍රමාණයත් විනාශ කරගෙන උන්ගේ දියුණුව කියන එකත් නැති වෙලා ඊට එහා ගියපු බරපතල අර්බුදයකට යනවා. මොකද මම මේ කියන්නේ අධ්‍යාපනය අතින් ගත්තත් අද යම් අර්බුදයක ප්‍රශ්නයක තියෙන වතුකරේ තියෙන පාසල් ටික. මොකද මම මේ කතා කරන ගම්පල මගේ අධ්‍යාපන කලාපේ ගත්තාම පාසල් තියෙන 82ක්. ඒ පාසල් 82ේ පාසල් 35ක 40ක ප්‍රමාණයක් තියෙන වතුකරේ දමිළ ජනතාව පමණක් ඒ නියෝජනය කරන ප්‍රදේශවල තියෙන දමිළ දරුවෝ පමණක් යන පාසල් ටික. ඒ පාසල් වල තියෙන අධ්‍යාපන තත්ත්වය, ළමයි පාසලට පැමිණෙන පැමිණෙන ප්‍රමාණය, මේ සියන සියලු කාරණායක සංසන්දනය කරාම මේක සාමාන්‍ය එසේ මෙසේ ගැටලුවක් නෙවෙයි. එතකොට මේක වතුකරේ හැටියට ගත්තා කියලා අපේ වැවිලි කර්මාන්තවන්තවට විතරක් මේක විසඳන්න බෑ. හැබැයි මේ කියන අධ්‍යාපන මේ කියන සියලු කාරණා ටික හරියට පෙළ ගැස්සගත්තේ නැත්නම් වර්තමානයේ ඉන්න පිරිසත් විනාශ වෙනවා. ඒ විතරක් නෙවෙයි.
ගරු අමතුමා තව විනාඩි දෙකයි.
තව ඉස්සරහට තියෙන අපේ පිරිසත් මේකෙන් බරපතල ගැටලුවකට ලක් වෙනවා. ඉතින් ඒ නිසා මුලාල් සුරේ ගරු මන්ත්‍රීතුමනි මේ පිළිබඳව විශේෂයෙන් අපේ වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා හැටියට අපිට ඔබතුමාගේ අවධානය යොමු කරනවා. මොකද අවංකවම ඔබතුමා අපේ වැඩ කොටසල ඔබතුමාගේ ශක්තිය දෙනවා, ඒ සහයෝගය දෙනවා. ඒක අවංකවම ඔබතුමාට කියන්නේ. ඔබතුමාට මේ පිළිබඳ අවබෝධයක් තියෙනවා. මේක ඔබතුමාගේ සමහර විට ඔබතුමාගේ සීමාවෙන් එහා ගිහිල්ලා පාලනය කරගන්න ඕන ටිකත් හරියට අපි ඒකරාශි කරගත්තේ නැත්නම් දිනෙන් දින සමහර විට යම් වතු වෘත්තීය සමිති නියෝජනය කරන පිරිසවල් ගොඩනැගෙයි, තව දේශපාලන පක්ෂ බිහිවෙයි. ඒගොල්ලෝ මේ පාර්ලිමේන්තුවේ පුටු ටික ගන්න අවශ්‍ය ඔලුගෙඩි ටික එකතු කරගයි. හැබැයි අහිංසක වතුකරේ මිනිස්සු දවසින් දවස කඩාගෙන වැටේ. යෝග තමයි ගරු අමාත්‍යතුමනි මේකෙදී අවසාන ප්‍රතිඵලයේ බවට පත් වෙන්නේ. ඒ වගේම තමයි ගරු අමාත්‍යතුමනි ඔබතුමාගේ අවධානයට යොමු කරන එක කාරණාවක් තියෙනවා මොකද අර නිවාස ගැටළු පිළිබඳ කතා කරපු නිසා ස්ටැලන්බර්ග් වතු යායේ තියෙනවා මේ ඩෙල්ටා ස්ටැලන්බර්ග් වතු යායේ පවුල් 40කට වැවිලි සංවර්ධන භාරයේ නිවාස පටන් ගත්තා එතකොට පුපුරස්ස වතු යායේ තව නිවාස 40ක් පටන් ගත්තා හැබැයි මේ සියල්ල අතරමඟ නතර කරලා දාලා ඉතින් මේක මේක ගරු අමාත්‍යතුමනි මේගොල්ලන්ට අපි යම් හරි විදිහකට බලාපොරොත්තුවක් දීපු තැන් ටික ඒකෙවල් නිවාස හදන ඒ වටික මේ බාරවලින් පටන් ගත්ත ටිකත් එහෙම් පිටින්ම නතර කරලා. ඒ වගේම තමයි අපේ ප්‍රදේශවල තියෙන JDB එකේ ජනතා වතු සංවර්ධන භාරයේ සතුව තියෙන ඉඩම් ටික මේවා කළමනාකරණය කිරීම පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තියෙනවා. අපි දන්නවා සභාපතිතුම අධ්‍යක්ෂක මණ්ඩලය උන් උත්සාහ කරනවා. හැබැයි සංසන්දනය කරාම අද තියෙන සමහර පෞද්ගලික වැවිලි සමාගම් එක ගත්තාම ඒවා බරපතල පල්ලෙහාක තියෙන. ආදායම් පත්‍රය ඉතාමත්ම අඩුයි. ඒ වගේම තව නැවත වගා කළ හැකි ඉඩම් විශාල ප්‍රමාණයක් තියෙනවා. අඩුම ගන්න මේ ඉඩම් ටික කඩලා ඒ ප්‍රදේශවල වගා කරන මිනිස්සුන්ට හරි අපි මේ ඉඩම් ටික දෙන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන නම් අය කිරීමක් හරි කරගන්න. ඒකේ අය කිරීමක් හරි කරලා රටේ නිෂ්පාදනයට යම් දෙයක් එකතු කරන්න පුළුවන් අවස්ථාවක් ඒක ඇතුලේ හදනවා නම් ඒක ජනතා වතු සංවර්ධන මණ්ඩලයටත් යම් ආදායමක් වෙනවා රටටත් එක
පැත්තකින්.
ඒ වගේම තමයි අපේ තරුණ ප්‍රජාවට ඒ හරහා තමුන්ට යම් දියුණුවක් ලබන්න පුළුවන් වටපිටාවකුත් ගොඩනගෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම නැවත වතාවක් සිහිපත් කරන අවසාන වශයෙන් මේ වතු ආශ්‍රිත කතා කරන ගැටලුවේදී විවිධ පිරිස් මේකෙදී විවිධ විදියට මේකේ මේකේ අයිතිය ගන්න උත්සාහ කරයි මේකේ වටිනාකම ගන්න උත්සාහ කරයි හැබැයි මේ කියන කාරණා සියල්ල පසකලා අපි සියලු දෙනා එක කණ්ඩායමක් හැටියට හිතලා මේක ලාංකිකයෝ පිළිබඳ ප්‍රශ්නයක් කියන එක ඉස්සරහට දාගෙන මේ ප්‍රශ්නේ විසඳුවේ නැත්තම් හැමදාම මේක වතු කරේ ප්‍රශ්න පිළිබඳව වෙනම මාතෘකාවක් ගෙනල්ලා මේ පාර්ලිමේන්තුවේ කතා කරත් මේක විසඳන්න වෙන්නේ නැහැ කියන එක විශේෂයෙන් සිහිපත් කරමින් මම නිහඬ වෙනවා බොහොමත්ම ස්තුතියි
බොහොම ස්තුතියි ගරු ගයන්ත කරුණාතිලක මන්ත්‍රීතුමා ඔබට විනාඩි 5ක කාලයක් තියෙනවා
මුලාසන රුඩ ගරු මන්ත්‍රීතුමියනි නොඑක් අවස්ථාවල මේ සභාවේදී අපි වැවිලි කර්මාන්තේ ප්‍රශ්න ගැන කතා කරලා තිබෙනවා අද මට ලැබිලා තියෙන විනාඩි 5ේදී කර්මාන්තේ ප්‍රශ්න ගැන කතා නොකර වතු ප්‍රජාවගේ ප්‍රශ්න ගැන විතරක් ඇමතිතුමාගේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්න ගැන කතා කරද්දී වතුකරේ ජනතාවට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ඔවුන් අවුරුදු 200ක් මේ කර්මාන්තයට දායකත්වයේ සැපෙව්වත් බොහෝ දිනෙකට තවමත් තමන්ට කියලා නිවසක් තමන්ට කියලා ඉඩම් කැබැල්ලක් නැති ප්‍රශ්නය නිසා දුක් විඳිනවා මට මතක් වෙනවා 2015 අපි ආණ්ඩුවක් පිහිටවලා දින 100ක් ඇතුළත ජනතාවට දුන් පොරොන්දු මාලාවක් ඉෂ්ට කරනකොට අපේ ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා ඓතිහාසික කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා අපි ඒක සම්මත කරා. වතුකරේ ජනතාවට දැනට ජීවත් වෙන දුෂ්කර ලයින් කාමර ජීවිතයෙන් මුදවාගෙන ඔවුන්ටම කියලා ඉඩමක අයිතිය ලබා දෙන සැබෑ නිවසක හිමිකාරත්වය ලබා දීමට කැබිනට් අනුමැතියක් ගත්තා. ඒ නිසා එදා බොහෝ දිනකට ඒ නිවාස ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණා. මට පහුගිය යහපාලන ආණ්ඩුවේ ඉඩම් ඇමතිවරයා හැටියට ක්‍රියා කරන්න අවස්ථාව ලැබුණා අවසන් අවුරුදු දෙකමාරේ. මට මතකයි දිගම්බරන් ඇමතිතුමත් මමත් සාකච්ඡාවක් තිබ්බා වැවිලි කර්මාන්ත ඇමතිතුමත් ගෙන්නගෙන මේ නිවසේ ඉඩමේ අයිතිය ලබා දෙන පිරිසට සින්නක්කර ඔප්පුවකුත් ලබා දෙන්න. අපි ඉඩම් අමාත්‍යාංශයෙන් ආරම්භ කරා නිවස දෙන දවසේම සින්නක්කර ඔප්පුවත් ඒ අයට ලබා දෙන්න. අපි සැලසුම් කරලා තිබුණා හැමෝටම 35,000කට විතර මං හිතන්නේ මේ ඔප්පු ලබා දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. නමුත් අද වෙනකොට මේ නිවාස ලබා දෙන වැඩසටහන මන්දගාමී තත්ත්වයකින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඇමතුමනි ඔබතුමත් අපි නියෝජනය කරන දිස්ත්‍රික්කයේ ගැන බැලුවොත් ඇල්පිටිය ලේල්වල වල්පිට උඩුගම තල්ගස්වල නාකියදිනිය එතකොට ඔබතුමා දන්නවා දියුතුර වත්ත කියයි ගල්කන්ද බෙන්තර
මන්ත්‍රීතුමා තව විනාඩි දෙකයි
හැරුණකොටම ඉවරයිනේ මං කිරියල් ඇමතුමාගෙන් තව විනාඩි තුනක් ගන්නම් අන ඇමතුමත් කියන විනාඩි පහක් දෙන්නලු මේ කොමදල සිට්‍රස් වගේ වතුවල ඇත්ත වශයෙන්ම අදත් බැලුවොත් එක නිවසක පවුල් දෙක තුනක් ජීවත් වෙනවා ඊළඟට 2021 වලහන්දුවේ ඉහළහා පහළ කොටසේ ගෙවල් 42ක් කඩලා ඉවත් කරලා ඒ මිනිස්සුන්ට ගෙවල් හදනවා කියලා මුල්ගල් තිබ්බා. තාමත් ඒ මිනිස්සු කූඩාරම් වල ජීවත් වෙනවා. ගෙපල ඇදලා විතරයි. ඒ මිනිස්සු සල්ලි අරගත්ත පොලියට එහෙම දැන් අමාරුවේ වැටලා ඉන්නවා. තලංගහ වතුයායේ සරස්වති දෙමළ මහාවිද්‍යාලයේ වහල අබලන් වෙලා තිබෙනවා. ඒකේ දරුවෝ 385ක් විතර වතු කරේ දරුවෝ ඉගෙන ගන්නවා. ගුරුවරු 25ක් විතර ඉන්නවා. ඒකට යන්න එන්නවත් හරියට පාරවල් නැත්තේ නැහැ. එතකොට වතු කරේ ඉන්න මිනිස්සු අඩු ආදායම් ලාභී මිනිස්සු හැටියට තමයි අපි කවුරුත් දකින්නේ. සමහරුන්ට අස්වැසුම තියෙනවා. සමහරුන්ට අස්වැසුමට හිමිකම ලැබිලා නැහැ. ඒ වගේම අපේ අනුරාධ ජයරත්න මැතිතුමත් කිව්වා වගේ වතු කරේ බහුල ලෙස මත්පැන් සහ මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීම දැන් සිද්ධ වෙමින් පවතිනවා. තරුණ ජීවිත ළමා ජීවිත ඒ නිසා විනාශ වෙනවා. පවුල් ආරවුල් පවා විශාල වශයෙන් ඇති වෙන බවක් දකින්න තිබෙනවා. මේ ගැන විශේෂ අවධානයක් යොමු කිරීම කාලෝචිත අවශ්‍යතාවයක් හැටියට මම දකිනවා. ඒ වගේම හෝමදොල වත්ත වගේ ඒවයි උඩුගම ප්‍රදේශයේ වතුවලට ජල ගැටලුව ලොකු ප්‍රශ්නයක් වෙලා තිබෙන එකටත් ඔබතුමාගේ කාලෙදී විසඳුම් ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා. වතු කරේ ජනතාවට හරියට ලිපිණයක් නැහැ සමහරුන්ට. ලිපියක් ලැබෙන්නෙත් නැහැ. සමහරුන්ට ලිපි ලැබෙන්නේ වත්තට දිනුනහම සම්මුඛ පරීක්ෂණ වගේ ඒවා ඉවරුණාට පස්සේ තමයි ඒගොල්ලන්ට ලිපි අතට ලැබෙන්නේ. ඒ වගේම මේ ලයින් කාමරවල ජීවත් වෙන මිනිස්සු විශාල පිරිසක් ඉන්නවා. ඒවා සමහර වෙලාවට ඉතාම අනතුරුදායක තත්ත්වයක තියෙන්නේ. අවුරුදු ගණනකින් අලුත් වැඩියාවක් කෙරෙලා නැහැ. වහිනකොට තෙමෙනවා. ඉතාම දුෂ්කර ජීවිත තමයි තාමත් ඒ වතු කරේ ජනතාව ඒවයි ගත කරන්නේ. ඒ වගේම මගේ වෙලාව තව කොච්චර තියෙනවද?
ගරු මාත්‍රිතුම අවසන් කරා.
හැරෙනකොටම අවසන් කරන්න කියලා
තිබුණා. වැඩිපුර වෙලාව දුන්නා.
මම අවසාන වශයෙන් කියන්න ඕන මට මතක් වෙනවා මේ ඉඩම් ඔප්පුව අතර දෙනකොට බොහෝ වතුකම්කරුවෝ අපිට ඇවිල්ලා කිව්වේ අපට ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ප්‍රේමදාස මැතිතුමාලගේ කාලවල මොකද්ද මේ පුරවැසි භාවය ලබා දුන්නත් ඇත්ත වශයෙන්ම නිවසක අයිතිය ඒ සඳහා සින්නක්කර ඔප්පු අතර ලැබුණු දවස තමයි සැබෑ ලෙසම අපි පුරවැසි භාවය ලැබුණු දිනේ හැටියට දකින්න කියලා ඒ අය ප්‍රකාශ කරා. අවසාන වශයෙන් මම කියන්න කැමතියි මෙන්න මේ නිවාස පර්චස් 7 හරි 10 හරි ඉක්මනින් ලබා දීමට කටයුතු කරලා කොයියම් ආකාරයෙන් හරි මේ මිනිසුන්ගේ ජීවිත යහපත් තත්ත්වයෙන් ගත කරන්න පුළුවන් පරිසරය හදලා දෙන්න කියලා කියනවා. මම දැක්කා හුඟක් තැන්වල අපේ දිස්ත්‍රික්කේ ගියත් ඒ වතුවල මිනිස්සු දැන් අර ඉස්සර ලයින් කාමරවල හිටපු අයට ගෙවල් හම්බුනාට පස්සේ ඉතාලම පිළිවෙලකට ජීවත් වෙන බවක් පේන්න තියෙනවා. සමහරු ඒ ගෙදර මල් ටිකක් වවලා එළවලු ටිකක් වවලා විතරක් නෙමෙයි සමහරු ටේලර් ෂොප් එකක් දාගෙන තිනවා, කඩ කාමරයක් පවත්වාගෙන යනවා, ගරාජ් එකක් පවත්වන හැටි මේ විදිහ අමතර දේවල් වලටත් ඒක ප්‍රයෝජනෙට ගන්නවා. ඉතින් ඒ නිසා ඔබතුමා ඇමතිවරයා හැටියට ඉන්න වෙලාවේ අපේ පළාත්වල ඉන්න වතුකම්කරුවන්ගේ ජීවිත
අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා
ඉහළ නැංවීම සඳහා කටයුතු කරන්න කියන ඉල්ලීම කරමින් විනාඩි 5ක් හරි මට ලබා දීම ගැන ඔබතුමීටත් ස්තුති කරනවා. බොහොම ස්තුතියි.
ගරු මන්ත්‍රීතුමා විනාඩි 5ට වැඩි දුන්නා. ගරු තේනුක විධාන ගමගේ මන්ත්‍රීතුමා ඔබට විනාඩි 10ක කාලයක් තියෙනවා.
බොහෝ ස්තුතියි. සභාව කල් දපන අවස්ථාවේදී මේ පිළිබඳ අදහස් ප්‍රකාශ කරන අවස්ථාව තිබීම සම්බන්ධයෙන් ස්තුතියවන්ත වෙනවා. මම නියෝජනය කරන දිස්ත්‍රික්කයේ බතුරු දිස්ත්‍රික්කයේ තේවගාව ප්‍රචලිත වූ දිස්ත්‍රික්කයක් ජනතාවගේ 145,000ක් පමණ වතු ප්‍රජාව නියෝජනය කරනවා. පවුල් වශයෙන් ගත්විට පවුල් 36,788ක් ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ වශයෙන් ගත්තත් ඌවපර්ණගම, වැලිමඩ, අහපුතලේ, හල්දුමුල්ල, පස්සර, ලුණුගල, බදුල්ල, හාලියල්ල, බණ්ඩාරුල්ල, සොන්නාතොට, මීගාකුවිල, රිදීමාලිද ආදී ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවල තේවගා ව්‍යාප්ත වීම වතු වශයෙන් ගත්විට වතු 260ක වගාව නියුත් කම්කරුවෝ ඇතුළු සේවකයන් මුහුණ දී සිටින සමාජ හා ආර්ථික ගැටලු අද අපගේ විවාදයට ස්පාදක වෙනවා. වතුකරේ ජීවත් වන ප්‍රජාවගේ මුහුණ දී සිටින ප්‍රධානම ගැටලු බොහොමයක් රජය සතු පැවති වතු සමාගම් අවුරුදු 50ක කාලයකට වතු බදු දීමත් සමග ආරම්භ වෙනවා. වර්ධනය වූ ප්‍රශ්නයක් බව මුලින්ම පතක් කරන්න ඕනි. එවගේම 1993 වසරේ එකට පැවති රජයේ ජනාධිපතිවරයා වූයේ වත්මන් විපක්ෂ නායකතුමාගේ පියතුමන්. වතු සමාගම් වලට වතු වාරදීමේ වගකීමෙන් නිදාසුනා වගේ හැසිරුණා. සමාගම් වලට වතු බදු දුන් වතු වල කටයුතු නිසි පරිදි ඉටු කරනවාද යන්න අධීක්ෂණය නිසි පරිදි සිදු වුණේ නැත. එම වතුවල නිෂ්පාදන වර්ධනය කිරීම පියවර ගත යුතුව තිබුණත් ඒ සඳහා ඔවුන් නිශ්චිතව පැවති බිම් කොටස්වල තේ වගාව ව්‍යාප්ත කළෙත් නැහැ. තේ වගාව ව්‍යාප්ත කළ යුතු ඉඩම් වතුවල තිබුණත් ඒ ගැන අවධානය පළ කළෙත් නැහැ. දියුණු රෝපණ ද්‍රව්‍ය භාවිතා කළෙත් නැහැ. ඒ වගේම පැවති වගාවන් පොහොර යෙදමින් පැරණි වගාවන් කප්පාදු කරමින් මනාව නඩත්තු කළ යුතු වුණා. ඒ කිසි අවධානයක් පළ වුණේ නැහැ. තම වතු ආයට අයත් තේ වගාවන් නිපදවන තේ කොළ ගුණාත්මක ඉහළ තේ කොළ බවට පත් කරමිට දේශීය තේ වෙළඳපොළ තුල හොඳ මිලක් ලබා ගැනීමට ශ්‍රී ලංකා තේ පිළිබඳ කීර්ති නාමයක් වර්ධනය කිරීමට පියවර ගත යුතු තිබුණා. නමුත් මේ කටයුතු නිසි ලෙස උනේ නැහැ. පතු සමාගම් ලාභ ලබමින් උපරිම කර ගැනීම සඳහා කළා සේවකයන්ගේ මාසික වැඩ කරන දින ගාන සීමා කළා. වතු ආය තිබුණු වටයාම ගස් කපා විකුණා දැමුවා. වතුවල පෝෂණ ප්‍රදේශ විනාශ වුණා. පැරණි ගොඩනැගිලි පවා ඒවායේ තිබුණු වර්ණා දැව දොරජනේල් පවා අලෙවි වුණා. ඔවුන් විසින් නරාතු කළ යුතු ජල සම්පාදන හා ක්‍රම අභ්‍යන්තර මාර්ග සනීපාරක්ෂක සේවා සේවක සුබසායතු කටයුතු අතහර දැමුවා. ඒ අනුව අද දිනේ පවතින සමාජ ආර්ථික ගැටලු අයුරින් වර්ධනය වෙමින් 1993 සමාගම්වල සතු වතු සමාගම්වල සුදු බලපෑ බව ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම එම වතු බදුගත් සමාගම්ගත් වගාවට ලාභ ව්‍යාපාරය බවට පත් කරගන්නා ලෙස ලාභ ලබමින් එම ලාභයෙන් කොටසක් වතු යැයි යටතල පහසුකම් සංවර්ධන සේවයේ සුබසාධන යෙදවීම සඳහා යෙදවුවා නම් අද පවතින ගැටලු මේ අවුරේ වර්ධනය වන්නේ නැති බවද ප්‍රකාශ කරන්න ඕනේ. වතු ප්‍රජාවගේ අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ලබා දීමත් වතු රෝහල් රජයේ රෝහල් පවරාගෙන රජයේ පළාත් සභාව මගින් නඩත්තු කරනවා. වතු ජනතාව වතු ප්‍රජාවට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ලබා දෙනවා. වතු පාසල් රජයේ පාසල් පළාත් සභාව යටතේ නඩත්තු වෙනවා. සෞඛ්‍ය අධ්‍යාපන පහසුකම් හොඳ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක වෙනවා. වතු පාසල් වලට අවශ්‍ය විෂයන් සඳහා ද්‍රවිඩ මාධ්‍ය අධ්‍යාපන ලබන අවශ්‍ය ගුරුවරුන් හිඟයක් පවතිනවා. මේ පිළිබඳ විටින් විට යම් පියවර ගනු ලැබුවද ස්ථීරසාර ප්‍රතිපත්තියකට අනුව ඒ ගුරු භවතුන් බදවා ගැනීම හා පාසල් වලට අවශ්‍ය විද්‍යාගාර ක්‍රීඩාගාර පහසුකම් පුස්තකාල සේවාවන් ලබා දීමට පියවර ගත යුතුව තිබෙනවා. වතුකරේ ප්‍රජාවගේ සමාජ ආර්ථික ගැටලු අතරින් හඳුනාගෙන තිබෙන අධ්‍යාපන පහසුකම් පුළුල් කිරීමට එක වසර සිට 13 දක්වා අධ්‍යාපන ලබා දෙන අවශ්‍ය මානව හා භෞතික සම්පත් ලබා දීමට වාර්ෂික අයවැයට ප්‍රතිපාදන වෙන් කරනවා. දී පැහැදිලිව අනුව ඉදිරිපත් කර කටයුතු කළ මෙහිදී මම විශේෂයෙන් අවධානය පළ කරන්න කැමති පාසල් හැර යන වතුකරේ තරුණ තරුණියන් ගැන. පාසල හැර යන වතුකරේ දරුවන්ට රැකියා ඉලක්ක කරගන්න ව්‍යාපෘති පුහුණු පාඨමාලාවක් ලබා දීමට කටයුතු කළ යුතුය. දැනට පවතින වෘත්තීය පුහුණු පාඨමාලාවක් විෂය ක්ෂේත්‍රයේ කීපයකට සීමා වෙලා තිබෙනවා. දේශීය රැකියා වෙළඳපොළක් නොව විදේශ රැකියා වෙළඳපොළක් ඉලක්ක කරගෙන එක්වීම වඩාත් සුදුසු බව මම ප්‍රකාශ කරනවා. දකුණු කොරියාව ජපානයේ මැදි පිරිත හා තරුණ තරුණයන්ට රැකියා ලබා ගැනීමට කැමැත්ත දක්වන විදේශ රටවල්වල පවතින ක්‍රම වෙළඳපොළක් ඉලක්ක කරගෙන මෙම පුහුණු පාඨමාලා සංවිධානය කිරීමට අවශ්‍ය වෙනවා. මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයත් විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශයත් අවම වශයෙන් වර්ෂ පහක කාලයක් ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මෙම ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දෙන්න කැමැති. වතුකරේ තරුණ දරුවන්ගේ පාසල් යන වයස් දරුවන්ගේ විවේක කාලයේ සන්ධ්‍යා කාලයත් ඵලදායි ගත කිරීමට අවස්ථාවක් සලසා දීමට අවධානය පළ කළ යුතුව තිබෙනවා. ක්‍රීඩා පහසුකම් පුස්තකාල පහසුකම් සෞන්දර්යාත්මක පහසුකම් වර්ධනය කිරීමට කටයුතු කිරීමට අවශ්‍යයි. රජයේ සහ පළාත් සභාව මගින් ක්‍රියාත්මක කරන ක්‍රීඩා පහසුකම් වර්ධනය වැඩසටහන පුස්තකාල පහසුකම් පුළුල් කිරීමට වැඩසටහනද තවදුරටත් පුළුල් කරමින් වසර පහක සැලැස්මක් ඔස්සේ කටයුතු කිරීමට යෝග්‍ය බව ප්‍රකාශ කරන්න කැමැති. මෙම විශේෂයෙන් මම කතා කරන්න කැමැති වතුකරේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳ. මම මුලින්ම සඳහන් කළා වගේම වතුකරේ යටිතල පහසුකම් සංවර්ධන පහසුකම් වර්ධනයට වතු සමාගම් සම්පූර්ණයෙන්ම අමතක කළා. ඒ නිසා පෞගේ වකවානුවේ රජයේ හා පළාත් පාලන සභාව යටිතල පහසුකම් අංශවලින් විශාල ප්‍රාග්ධනයක් මගින් පානීය ජල යෝජනා ක්‍රම ප්‍රවේශ මාර්ග හා පොදු ප්‍රජාශාලා උත්සව ශාලා ආදිය සකස් කළා. ප්‍රතිසංකරණය කළා. ඒ ප්‍රමාණවත් නොවන බවද පෙනී යනවා. ඒ වගේ විශේෂයෙන්ම මතක් කළ යුතු කාරණයක් තව වතු ප්‍රජාවගේ මුහුණ දෙන ගැටලු පිළිබඳ විසඳීම සඳහා විශේෂ ඒකකයක් හඳුන්වාගෙන දිගු කාලීන හා කෙටි කාලීන සැලසුම් ඔස්සේ ක්‍රියාත්මක වැඩසටහනකට මුල පිරිය යුතු බව ප්‍රකාශ කරන්න කැමැති. වතුකරේ ජීවත් වෙන වතු ප්‍රජාවගේ සමාජ ආර්ථික ගැටලු වලට විසඳුම් ලබා දීම සඳහා තේ වගාව, රබර් වගාව, වාණිජ වගේ වගාවක් ලෙස වෙළඳ පොලේ පවතින ඉල්ලුම් සපයා දීමට හැකි අයුරින් සංවර්ධනය කිරීම අපේ තේ නිෂ්පාදනයේ ගුණාත්මක භාවයක් වර්ධනය කළ යුතුයයි. අපට ජාත්‍යන්තර වෙළඳ පොලේ අභියෝගයක් වෙමින් පවතින ඉන්දියාව, ඉන්දියානු තේ, කොරියානු තේ හා චීන තේ වලට ගුණාත්මක භාවය අභිවා යන ගුණාත්මක භාවයක නියුත් නිෂ්පාදනය කළ යුතු බවට එයට ගැළපෙන තාක්ෂණයක් ආදේශ කරගත යුතුය. ජාත්‍යන්තර වෙළඳ පොළ හා ශ්‍රී ලංකාව නාමයේ නැවත ඉහළට ඔසවා ගැනීම තැබීමට පුළුවන් වේවි. ඒ ඔස්සේ ඉහළ ආදායම් ලබන ලාභ ලබන තත්ත්වයක් වතුකරේ තත්ත්වන පත් වෙනවා. එයින් කොටසක්
වතුකරේ මන්ත්‍රීතුමා තව විනාඩි දෙකයි
පවතින බව පෙන්වා දෙන්න ගැටලු විසඳා ගැනීමට යොදා ගත හැකි බවද දිගු කාලීන හැකි බවද වෙනවා. ඒ දිගු කාලීන ප්‍රයෝජනයක්. ඒ වගේම මම කලින් සඳහන් කළා වගේම වතුකරේ ප්‍රවේශ මාර්ග, අභ්‍යන්තර මාර්ග, පානීය ජලය, සනීපාරක්ෂක පාසුකම්, තරුණ තරුණියන්ගේ වෘත්ති පුහුණු කිරීම, නිවාස පාසුකම් සංවර්ධනය, පුස්තකාලා ක්‍රීඩාගාර සෞන්දර්ය මධ්‍යස්ථාන වර්ධනය කිරීම වැනි කරුණු කෙරෙහි විශේෂ අවධානයක් පළ කළ යුතුව තිබෙනවා. වතුකරේ වතු ප්‍රජාවගේ මුහුණ දෙන ගැටලුව අධ්‍යයනය කරමින් ඒ සඳහා විවිධ මට්ටමින් සැලසුම් සකස් කර තිබුණා. පළාත් සභාව මට්ටමින්ද අද ජාත්‍යන්තර මට්ටමින්ද සැලසුම් සකස් කළා. ඒව යාවත්කාලීන කරමින් ක්‍රියාත්මක කරමින් එම ගැටලු විසඳුම් හොයාගන්න පුළුවන්. වතු ජනතාවගේ සමාජ ආර්ථික ගැටලු වලට මුවාවෙන් වතු දේශපාලන ක්‍රියාවල ඉඩ නොතබා ඉතා කෙටි කාලයක් තුල මෙම සැලසුම් ක්‍රියාත්මක කිරීම යෝග්‍ය වෙනවා. වතුකරේ ජනතාව වෙනුවෙන් කතා කරන බව අඟපා වතුකරේ ජනතාවගේ විපක්ෂයේ ඉත්තේකු කර ගැනීමට දරන උත්සාහයක් තිබෙනවා. එරෙහිවන බව අපි මතක් කරන්න ඕනේ. විශේෂයෙන්ම මම කතාව ආරම්භයේ කරමින්ම ප්‍රකාශ කළ අද පවතින ප්‍රශ්නේ 1993 රජයේ සතුව තිබුණු වතුවල පාලනය වතු සමාගම් වලට පවරා දීම තුලින් මේ ප්‍රශ්නයට ඇතු වූවා. ඒ වගේම වතුකරේ ජීවත් වන ජනතාව ජීවත් වන තත්ත්වය වර්ධනය කිරීම උදෙසා කෙටි කාලීන හා දිගු කාලීන සැලසුම් ඔස්සේ කටයුතු කිරීම පවතින විභාගය පිළිබඳ මාගේ අදහස් ඉදිරිපත් කළා. පක්ෂ දේශපාලනයෙන් තොර කුමන පක්ෂයක් බලයට අත දැරුවත් එම පක්ෂ සැලසුම් ක්‍රියාත්මක කිරීම වගකීමක් ප්‍රතිපත්තියක් බවට පත්කිය යුතු බව ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් අවස්ථාව ලබා දීම ඔබතුමියට ආණ්ඩු පක්ෂයටත් මගේ ස්තුතිය පුදා කර මම නෙන බොහෝ ස්තුති.
බොහොම ස්තුති. ගරු පී දිගම්බරන් මන්ත්‍රීතුමා ඔබට විනාඩි 9ක කාලයක් තියෙනවා.
ගරු මූලස්ථාන මන්ත්‍රීතුමනි, වතුකර ජනතාව ලංකාවට ඇවිල්ලා අද අවුරුදු 200යි. අවුරුදු 200කින් එතර මේ ජනතාවට හංගලක් කරේ ඉඩම් මුන්නේ 2015 වෙනකම්. මේ 2015 යාපාලන ආණ්ඩුව මම බාරවෙලා හිටියා වතුකරේ හැමතිවරේ හිටියට. ඒ වෙලාව මම අතරතන ඉස්සර මේ වෙලාව වතුකර ජනතාව නිස්සෘතී කරන්න ඕන. ඒ වෙලාව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තුමාට, ඒ වගේ අගමැතිවරයා හිටපු රනිල් වික්‍රමසිංහ මෙතුමාටත්, ඒ වගේ මේ එමෙතුර දෙන්නෙක් ඉන්නවා අවංක වැඩ කරපු එමෙතුර දෙන්නෙක් ඉන්නවා කායන්ත කරරත්න මෙතුමා, ඒ වගේ කායන්ත කරුණාලත තිලක මෙතුමා, ඒ වගේ ක්‍රියල මෙතුමාට. ඒගොල්ලෝ තමයි අවංක ඒ ජනතාවට ඔප්පුවා ලබා දුන්නේ. වෙන කවුරු දුන්නේ? සින්නකර ඔප්පුවා ලබා දුන්නේ. ඒ වගේ ඉඩම් ටික පොජස් හතක් කැපිටල් පත්‍රික දාලා ඒක ලබා දුන්නේ. ඒ වගේ මම වතුකර ජනතාව වෙන ඒ අතරදන් තමයි මේ වෙලාව ස්තුති මම බල කරලා මගේ කතාව පටන් ගන්නවා. சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர்களே, பெருந்தோட்ட துறையில் வாழும் மக்கள் பட்டி ஒரு நாள் விவாதத்தின் ஒழுங்கு செய்தமைக்கு நன்றி கூறுகின்றேன். பெருந்தோட்ட மலையக மக்கள் எதிர்நோக்கும் பிரச்சனைகள் தொடர்பில் பலரும் இங்கு பதிவு செய்துள்ளனர். மலைய மக்கள் இலங்கைக்கு வந்து 200 ஆண்டுகள் ஆகின்றன. ஆனால் அவர்களுடைய வாழ்க்கை நிலையில் எந்தவிதமான மாற்றங்களும் இல்லை. வசிப்பிடம், மருத்துவம், கல்வி, போக்குவரத்து, பொருளாதாரம் என எல்லா துறைகளிலும் இலங்கையில் வாழும் ஏனைய சமூகத்தினரை விட பின்தங்கிய நிலையிலே வாழ்ந்து வருகின்றன. நல்லாட்சி அரசாங்கத்தில் இந்த நிலையினை மாற்றியமைக்க நாம் முயற்சிகளை செய்தோம். காலங்காலமாக லயன் குடியிருப்புகளில் வாழும் மலையக மக்களுக்கு ஏழுப்பயிற்சி காணியில் தனி வீடு திட்டத்தினை நடைமுறைப்படுத்தினோம். இந்த வீடமைப்பு திட்டத்தில் பல வருட காலமாக இயற்கை அனர்த்தத்தால் பாதிக்கப்பட்ட வீடுகளை இழந்த மக்களுக்கு நல்லாட்சி அரசாங்கத்தின் மூலமாகவே வீடமைப்பு திட்டங்களை முன்னெடுத்தோம். 4000 இந்திய வீடமைப்பு திட்டங்கள் நிறைவு கட்டத்தில் கொண்டு வந்தோம். 10000 இந்திய வீடுகளுக்கான ஒப்பந்தத்தினையும் கைசாத்திட்டு முன் ஆயத்த வேலைகளை செய்தோம். மலைய மக்களுக்கு காணி உரிமை பற்றி பேசப்பட்டாலும் அதற்கான நடவடிக்கைகள் இடம்பெறவில்லை என்பதை நாம் அறிவோம். ஆனால் எமது நல்லாட்சி அரசாங்கத்தின் ஊடாக நான் அமைச்சர் பத்திரம் சமர்ப்பித்து பெருந்தோட்ட அமைச்சு, காணி அமைச்சு ஆகியவற்றின் ஒப்புதலுடன் காணி மறுசீரமைப்பு ஆணைக்குழு, பெருந்தோட்ட அபிவிருத்தி நிதியம் போன்ற நிறுவனங்களோடு இணைந்து காணி உறுதி பத்திரங்களை வழங்கினோம். எமது ஆட்சியில் நிர்மாணிக்கப்பட்ட வீடுகளுக்கு காணி உறுதிகளை வழங்கும் வேலைத்திட்டத்தை ஆட்சி மாற்றம் வரையில் முன்னெடுத்தோம். ஆனால் ஆட்சி மாற்றத்தின் பின் இந்த நடவடிக்கைகள் கிடப்பில் போடப்பட்டுள்ளது. இன்றைய எமது நாட்டின் பொருளாதார ரீதியில் மலைய மக்கள் எல்லோருக்கும் அரசாங்க வீடுகளை கட்டிக் கொடுக்க முடியாது. ஆனால் அவர்களுக்கான காணி வழங்கப்படும் பட்சத்தில் சுயமாக வீடுகளை கட்டிக்கொள்ளும் நிலைமை ஏற்படும். எனவே அரசாங்கம் உடனடியாக மலைய மக்களுக்கான 10% காணியினை வழங்க நடவடிக்கை எடுக்க வேண்டும். காணி வழங்கும் போது தொழிலாளர் குடும்பங்களுக்கு மட்டுமல்லாது பெருந்தோட்டங்களை அனைத்து குடும்பங்களுக்கும் கவனித்துக் கொள்ளப்பட வேண்டும். மலைய மக்களுக்கு சேவை செய்வதற்கென ஒரு அரச நிறுவனம் கடந்த காலங்களில் இருக்கவில்லை. ஆனால் மலைநாட்டு புதிய கிராமங்கள் அபிவிருத்தி அதிகார சபையினை நாம் உருவாக்கினோம். இந்த அதிகார சபையின் ஊடாக மலைய மக்களின் பிரச்சனைகளை ஆராய்ந்து அதற்கான நடவடிக்கைகளை செய்வதற்கான பொறிமுறைகளை உருவாக்க முடியும். தலைமை தாங்கு உறுப்பினர் அவர்களே, பொருளாதார ரீதியாக பாதிக்கப்பட்டு வரும் இந்த மலைய மக்களின் வாழ்க்கையை நிலையினை மாற்றியமைக்க வேண்டும் என்றால் இந்த தொழில் முறையிலும் மாற்றத்தை ஏற்படுத்த வேண்டும். பெருந்தோட்டங்களில் வசிக்கும் தொழிலாளர்களுக்கு பெருந்தோட்டங்களை பிரித்து கொடுத்து அவர்களை சிறுதோட்ட உரிமையாளராக ஆக்க வேண்டும். இது தொடர்பில் நாங்கள் தொடர்ச்சியாக பாராளுமன்றத்திலும் பாராளுமன்ற வெளியிலும் வலியுறுத்தி வருகிறோம். எமது எதிர்க்கட்சித் தலைவர் சஜித் பிரேம்தாசா அவர்கள் இது பற்றி உறுதியாக உள்ளார். அதுவே இவர்களின் பொருளாதார நிலையினை மாற்றுகின்ற அதேவேளை பெருந்தோட்ட துறையினரையும் பாதுகாப்பதற்கான வழியாக அமையும். இதே நிலைமையில் போனால் இன்னும் சில வருடங்களில் பெருந்தோட்டங்களில் தொழில் செய்வதற்கான தொழிலாளர்கள் இல்லாமல் போகும் நிலை உருவாகும். அரசர் கட்டமைப்பில் பின்தள்ளி வைத்துக்கப்பட்டிருந்த நுவர்லியா மக்களை நல்லாட்சி அரசாங்கத்தில் புதிய பிரதேச சபைகளையும் புதிய பிரதேச செயலங்களையும் உருவாக்கி அவர்களை அரச சேவைகள் இலவாக பெற வழி செய்தோம். எங்களுக்கு கிடைத்த குறுகிய காலத்துக்குள் பல உரிமை சார்ந்த விடயங்களை செய்திருக்கின்றோம். ஒன்றும் செய்யவில்லை என சிலர் கூறி பேசுகின்றார்கள். நாங்கள் செய்ததை யாரும் பேசுவதாக இல்லை. மலைய மக்களுக்கான உரிமை சார்ந்த விடயங்களை நான் ஒட்டுமிடம் செயற்பட வேண்டும். இதுவரை எமக்கு கிடைத்த குறைந்தபட்ச உரிமைகள் கூட தானாக கிடைக்கவில்லை. போராட்டங்கள், அழுத்தங்கள் ஊடாகவே கிடைக்கப்பட்டது. அதற்கு அரசியல்வாதிகள் மட்டுமல்லாது ஏனைய சமூக செயற்பாட்டு அமைப்புகளின் ஒத்துழைப்பும் அவசியம். கண்டி சமூக அபிவிருத்தி நிறுவனம், ப்ரீடோ, ஹாப்பி ஹோம் பவுண்டேஷன் போன்ற என்ஜிஓ குழுக்கள் மலையக மக்கள் தொடர்பில் மிகுந்த அக்கறையுடன் செயற்பட்டு வருகின்றன. அவர்களுக்கு எமது நன்றியினையும் தெரிவித்துக் கொள்கின்றேன். மலைய மக்கள் 200 வருடங்கள் என்பதை எல்லா தரப்பினரும் நினைவு கூறும் பல நிகழ்வுகளை ஏற்பாடு செய்து வருகின்றோம். தமிழ் முற்போக்கு கூட்டணி எதிர்வரும் 12ஆம் தேதி நுவர்லியா மாவட்டத்தில் நடப்பயணம் ஒன்றை ஏற்பாடு செய்திருக்கின்றோம். இந்த நினைவு கூறும் நிகழ்வுகளில் தோட்டத்துள்ளார்கள் ஒருநாள் வேலைக்கு போகாமல் இணைந்து கொள்ளுமாறு அவர்களை அழைக்கின்றோம். அதே நேரத்தில் வந்து இந்தியா மலைய மக்களுக்கு வீடுகளை கட்டிக் கொடுத்துருக்கு. இம்முறை மலைய மக்களுக்கான அபிவிருத்திக்கென்னு 3000 மில்லியனை உதவியிருக்கார்கள். இந்த சந்தர்ப்பத்தில் இந்த உச்சசபையிலே இந்திய அரசாங்கத்துக்கும் இந்திய மக்களுக்கும் மலை மக்கள் சார்பாக எனது நன்றியை கூறி விடைபெற நன்றி, வணக்கம்.
பூமி ஸ்துதி.